මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුක ශීලය සමාදන් වෙනි නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නතාවතා ධම්මධරෝ යාවතා බහුභාසති. යෝච අම්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති. සවේ ධම්මධරෝ හෝති යෝ ධම්මං අම්පමඤ්ඤති ති.
සදහවත් පින්වතුනි, මේ ශාසනයේ ධර්මධරණාමයෙන් හැඳින්වෙන්නේ ධර්මය දරාගෙන සිටින තැනැත්තයි. බහුශ්‍රුත භාවය කියලා කියන බොහෝ ඇසුපිරු තැන් නැති බව, ධර්මය ගැන පුළුල් දැනුමක් තිබීම ධර්මධරයෙකු වීමට අවශ්‍ය සුදුසුකම හැටියටයි සාමාන්‍යයෙන් ලෝකය අසලකන්නේ. එහෙම නමුත් ධර්මධර කියන වචන ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබෙන බව අද මේ අපි මාතෘකා කරගත්තු ගාථා ධර්මෙනුත් ඊට අදාළ නිදාන කතාවෙනුත් හෙළිවෙනවා ඇති. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කර වදාළේ චේතවනාරාමයේදී ඒකු දානියත් තේර නමින් හැඳින්වෙන තෙර කෙනුන් වහන්සේ මුල් කරගෙනයි සම්බන්ධයෙනි. ඒ රහතන් වහන්සේ කැලේ තනියම වැඩවාසය කළේ. එවගේම ඒ හාමුදුරුවන්ගේ පුරුද්දක් තිබුණා හැම පෝය දවසකම එකම ගාථාවක් ධර්මදේශනාවක් හැටියට දේවතා ආරාධනාවකුත් කරලා පවත්වන්න. ඒ ගාථාවේ එක ගාථාවේ බණ ඉවර වෙනකොටම මුළු කැලේ දෙවනත් වෙන තරමට මහා දෝංකාර නැගෙන විදියට සාදුකාරහඬ නගනවා අර කැලේ ඉන්න දේවතාවෝ. එක පොය දවසක මේ හාමුදුරන්ගේ සේනාසනයට වැඩම කළ ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලා දෙනමක් 500 පිරිවර ඇතිව ඒ ස්වාමීන් වහන්සේලා වැඩියාම මේ රහතන් වහන්සේ උන්වහන්සේලා කොහොම සතුටෙන් පිළි අරගෙන කියනවා අද අපට ඔබ වහන්සේලාගෙන් ස්වාමින් වහන්සේලාගෙන් අද ධර්ම දේශනාවක් අහන්න අපට අවස්ථාව ලැබුණා කියලා සතුටින් කිව්වා. ඒවාම අර හාමුදුරුවෝ කියනවා කෝ ඒ වුණාට බණ අහන්න පිරිසක් මෙහි නෑ නේ කියලා. ඉන්නවා ස්වාමීනි මං හැමදාම මේ පොයේ දවසට ධර්ම දේශනාව කළාම දෝංකාර හඬ නැගින තරමට මේ කැලේ සාදුකාර දෙනවා දෙවිවරු කියලා. ඔන්න මේ දෙනම එදා ධර්ම දේශනාව බාරගත්තා. එක ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ ඉදිරිපත් කරනවා, අනිත් ස්වාමීන් වහන්සේ ඒක විවරණය කරනවා. මේ විදිහට බොහොම ලොකු ධර්ම දේශනාවක් පැවැත්තුවා. ධර්ම දේශනාව ඉවර වුණත් එක දෙවියෙක් සාදුකාර දුන්නේ නැහැ. ඉතින් මේ තෙරුන් වහන්සේලා දෙන මහණෝ ඇයි ආයුෂ්මතුන් වහන්සේ මෙහෙම කිව්වා නේද මේ බණ ඉවරනකොට දෙවියතාවුන් සාදුකාර දෙනවා කියලා. එහෙමයි කලින් නම් මම දේශනා පවත්වන දවස්වල මෙහෙම සාදුකාර දෙනවා මොකද දන්නේ නැහැ කියලා. එහෙනම් ඔබ වහන්සේ ධර්ම දේශනාව පවත්වන්නේ කිව්වා. ඔන්න එතකොට අර හාමුදුරුවෝ ඒ රහතන් වහන්සේ විජිනිපත අරගෙන ධර්මාසනයට නැගලා අර එක ගාථාවේ ධර්ම දේශනාව පැවැත්තුවා. මෙන්න වගේම දේවතාවුන් විශාල සාදුකාරණාදයක් පැවැත්තුවා. එතකොට අර 509 අවශ්‍යයෙන් හිටිය ඒ පිරිවර සංඝයා වහන්සේලා අතර විවචනාත්මක කතාවක් ඇති වුණා. මේ කැලේ ඉන්න දේවතාවුන් මූණ බලලා දානි බෙදන්න වගේ පක්ෂග්‍රාහීව කටයුතු කරනවායි මේ අපේ මේ ස්වාමින් වහන්සේලා මේ තරම් ලොකු බණක් කියලා සාදුකාරයක්වත් දුන්නේ නැති සද්දයක්වත් නැති නමුත් මේ මහලු තෙරුන් වහන්සේ එක ගාථාවක් කිව්වා මෙච්චර සාදුකාර දුන්නා කියලා. මේ කතාව බුදුරජාණන් වහන්සේ දකින්න වැඩම කළ අවස්ථාවේ ජේතවනාරාමේදී ප්‍රකාශ කළ මේ සංඝයා වහන්සේලා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා නෑ මහණෙනි ධර්මය බොහෝ කොට ඉගෙන ගත්තත් බොහෝ කොට දේශනා කළත් එපමණකින් ධර්මදරයෙක් වෙන්නේ නෑ. යම් කෙනෙක් එක ගාථා පදයක් හරි හරියට තේරුම් අරගෙන ඉගෙනගෙන ඒක පිළිපැදලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් එයාටයි මම ධර්මදර කියලා කියන්නේ. ඉතින් ඊළඟට ඒ කාරණේ ප්‍රකාශ වෙන අන්දමට අර අපි කලින් සඳහන් කළ ගාථා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. න තාවතා ධම්මදරෝ යාවතා බහුභාසති. යෝච අප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති. සවේ ධම්මදරෝ හෝති යෝ ධම්මං අපමජ්ජති. බොහෝ කොට දෙසූ පමණකින් යමෙක් ධර්මදරයෙක් වන්නේ නැත. යමෙක් ටිකක් නමුත් අහලා කයින් ධර්මයේ ස්පර්ශ කරනවනම් ඒ කියන්නේ දකින්නවනම් කයින් ධර්මයෙන් දකින්නවා කියලා කියන්නේ කයින් ප්‍රත්‍යක්ෂ කරගන්නවනම් ධර්මයේ පිළිබඳව අප්‍රමාද වන ඒ භික්ෂුවයි නියම ධර්මදරයා කියන අදහසයි ඒ ගාථාව තුළ තියෙන්නේ. ඉතින් අර ඊළඟට අපි බලමු අර ඒකුදානිය තෙර නමින් හැඳින්වෙන ඒ තෙරුන් වහන්සේ වදාළ ගාථාව. ඇත්ත වශයෙන් මේ ඒකුදානිය කියන මේ වචනේ තේරුම ඒ සංඝයා වහන්සේලා ධර්මයේ හඳුන්වලා තියෙන ඒ සහතන් වහන්සේ හඳුන්වලා තියෙන ඒකුදානියත් තේර කියලා. ඒකේ අදහස මොකද? එකම උදාන ගාථාවක් ධර්මයේ දේශනාවේ හැටියට කරන හාමුදුරුවෝ කියන එකයි අදහස. උදාන කියලා කියන්නේ පින්නතුනි ප්‍රීති වාක්‍යයක්. එතකොට ප්‍රීති වාක්‍යයක් පවත්වන්නේ කෙනෙක් ඒ කියන කාරණේ ප්‍රත්‍යක්ෂ කරගත්තු නිසායි. ඉතින් මේ ඊළඟට ඒ රහතන් වහන්සේ නීතිපතාම ධර්මදේශනාව හැටියට වදාළ ගාථාවත් අපි ඉස්සරහට ගනිමු. මොකද ඒ ගාථාව අධිචේතසෝ අපමජ්ජතෝ මුනිනෝ මෝනපතේසු සික්ඛතෝ සෝකාන් නභවಂತಿ తాදිනෝ උපසන්තස්ස සදා සතිමතෝ. අධිචේතසෝ අපමජ්ජතෝ, අධිචිත්ත කියලා සාමාන්‍යයෙන් නෙදෙන්නේ සමාධිසිතටයි. දැන් මෙතන තේරුම් කරන්නේ අරහත් ඵල සමාධි ඉහළම මට්ටමේ සමාධියයි. ඒ සමාධිය ඇත්තා වූ අපමජ්ජතෝ අප්‍රමාදී වූ මුනිනෝ මෝනපතේ සුසික්ඛතෝ මුනි ප්‍රතිපදාවන්හි හික්මෙන්නා වූ තාදී තාදී කියන වචනය යොදන්නේ අෂ්ටලෝක ධර්මයේ හමුෙහි නොකැළඹෙන්නා වූ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන්නා වූ උපශාන්ත වූ හැමකල්ලි සතිමත් වූ ඒ මුනිවරයාට ශෝකයෝ නොමැත ශෝක නැත කියන එකයි ওই ගාථාවේ අදහස. අරහත් ඵල සමාධියෙන් යුක්ත අප්‍රමාද වාසී යෙදුනා වූ මුනි ප්‍රතිපදාවන් හික්මෙන අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන සාදී ගුණය ඇති ඒ මුනිවරයාට ශෝකයෝ නැත ශෝක නැත කියන එකයි. ඒ ප්‍රීති වාක්‍යට දෙවියන් සාදුකාර දෙන්නේ නැත්තේ අපිට හිතා ගන්න පුළුවන්. ඒ ගාථාව නිකම්ම ගාථාවක් නෙවෙයි, අර රහතන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තු කාරණයක් නිසා ඒක අර්ථවත්, ඒකේ වටිනාකම වැඩි. ඒ කාරණය තමයි බුදුරජාණන් වහන්සේත් තහවුරු කළේ. ඒ යම් කෙනෙක් ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තොත් එතන තමයි ඒ වටිනාකම තියෙන්නේ, එතනයි ධර්මධාරකම තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ කාරණය ඇත්ත වශයෙන් මේ යුගයේ ලෝකයාට අමතක වෙන කාරණයක්. මොකද දැන් සාමාන්‍යයෙන් අපි ධර්මධර කියලා අතීතයේ ව්‍යවහාර කළේ, සාමාන්‍ය ලෝකයා ව්‍යවහාර කරන්නේ ත්‍රිපිටකය කටපාඩම් කරගෙන හිතේ දරාගෙන සිටින තැනැත්තටයි. දැන් මේ තාක්ෂණික වටිනාකම් අනුව නවීන යුගයේ පරිගණක පුහුණුව ලබාගෙන ත්‍රිපිටකය පරිගණක යන්ත්‍රගත කරගෙන අතේ දරාගත්තත් එයත් ධර්මධරය. මේ කාලේ ධම්මදරයක් වෙන්න බොහොම පහසුයි. පරිගණක කත කර ත්‍රිපිටකය අතේ දරාගෙන යනනම් ඒ ධම්මදරේ ඕන වෙලාවකට පුළුවන් මේක තියෙන දේ එළියට ගන්න. නමුත් එහෙම දෙයක් නෙවෙයි. මෙතන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන නිතරම ඒ දැනුමට වැඩිය ලොකුයි දැකුම. දැනුම එකතු කරගන්න පුළුවන් ඕන තරම්. ඊට වඩා වටිනා දේ තමයි දැකුම, දර්ශනය. ඇතුළතින් මේ ධර්මය අවබෝධ කර ගැනීම. අන්න ඒකටයි බුදුරජාණන් වහන්සේ තැන දුන්නේ. බොහෝ විට ධර්ම දේශනාවල ශබ්ද රසය තිබෙන්න පුළුවන්. නමුත් අර්ථ රසය එන්න නම් ඒ ධර්මයේ ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේධය කියලා කියන ඒ භාවනාමය වශයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් සාරවත් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ නිසා අපට හිතා ගන්න පුළුවන් ධර්මයක වටිනාකම තියෙන්නේ අන්න අර ධම්මදර කියන වචනේ ගැඹුරු අර්ථය ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන දරාගෙන සිටීමයි. ධර්මය තමාටම දැන් අර යන්ත්‍රයකට ගත වුණු දෙයක්වත් පිටතින් කටපාඩමින් තියෙන එකක්වත් නෙවෙයි. ඇතුළතින් මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනාටයි ධර්මය හරියට විවරණය කරන්න තේරුම් කරලා දෙන්න පුළුවන් වෙන්නේ. අටුවා ටීකා සන්න ගැටපද ශබ්දකෝෂ කොතෙකුත් තිබුණත් ප්‍රත්‍යක්ෂ ඇති තැනැත්තාටයි ඒ ධර්මය පිළිබඳ අවබෝධයක් තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. මෙතන විශේෂයෙන්ම අපි මතු කරලා ගනිමු බුදුරජාණන් වහන්සේ අර චතුරාර්ය සත්‍ය පිළිබඳව කළ ප්‍රකාශය. ඇත්ත වශයෙන් මේ ශාසනයේ ධර්මය නමින් අතීතයේ හැඳින්වුණේ චතුරාර්ය සත්‍යමයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අනුපුබ්බී කතා නමින් හැඳින්වෙන දාන කතා, සීල කතා ආදී කොටස් තිබුණත් බුදුරජාණන් වහන්සේලා විසින්ම ලෝකයාට හෙළිකර වදාරන වටිනාම ධර්මය හැටියට අවසානයේ දක්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය තුළම ප්‍රතිත්ති සමුප්පාදේ කියන මේ මහා ගැඹුරු ධර්මතාවය ඇතුළත් වෙලා තිබෙනවා. දැන් අපි මේ චතුරාර්ය සත්‍යය ගැන කෙටියෙන් සඳහන් කරනතොත් අපි කවුරුත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේම හඳුන්වලා දීලා තියෙනවා උත්තරීතර ශල්‍ය වෛද්‍යවරයෙක්, විෂක් වෛද්‍යවරයෙක් හැටියට, කායික වෛද්‍යවරයෙක් හැටියට. ඒක මෙන්න මේ වෛද්‍ය විද්‍යාවට අනුකූල සිද්ධාන්තය අනුවමයි මේ චතුරාර්ය සත්‍ය පිළිවෙල වෙලා තියෙන්නේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. දුක්ඛ කියලා කියන්නේ රෝගය, සමුදය රෝග නිදානය, නිරෝධය ආරෝග්‍ය, මාර්ගය ප්‍රතිකාර විද්‍ය ඖෂධය. ඉතින් මේක අනුව අපි කල්පනා කරලා බැලුවොත් දුක්ඛ සත්‍ය සාමාන්‍ය ලෝකයා පහසුවට හිතාගන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ඔය හිතවත් අයගෙන් වෙනවීම, අහිතවත් අයට ලංවීම ඔය විදිහේ දේවල් දුක් කියලා. ඔක 아무තුවෙන් බුදු කෙනෙක් නොකියුවත් සාමාන්‍ය ලෝකයා දන්නවා. දුක්ඛ සත්‍ය විග්‍රහය අවසානයේ බුදුරජාන් වහන්සේ දක්වන පදේ බොහෝ දෙනා දන්නේත් නැහැ. දැනගත්තත් ඒක බොහොම පහසුවෙන් අමතක කරනවා. මොකද්ද? සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා. සැකෙවින් වදාරතෝ. කෙටියෙන් කියහොත් මුළු මහත් පංච උපාදානස්කන්ධයම, පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අල්ලා ගැනීම් ගොඩක්. අල්ලා ගැනීම් ගොඩවල් පහම දුක. එතකොට අල්ලා ගැනීම දුකක් නම් ඒකට හේතුව මොකද්ද? නිදානේ, තණ්හාවනේ. සමුදේ සත්‍යය තණ්හාව හැටියට බොහෝ විට දක්වලා තියෙනවා. ඇතැම් තැනක පටිච්ච සමුප්පාද ධර්මය හැටියටත් දක්වලා තියෙනවා. ඒකත් අර්ථවත්. මොකද උපාදාන දැන් පටිච්ච සමුප්පාදය ගැන කියවලා තියෙන මේ සමහර පින්වතුන් දන්නව ඇති තණ්හා පත්‍ය උපාදාන. තණ්හා ප්‍රත්‍ය කරගෙන උපාදානිය තියෙනවා. ඉතින් ලෙඩේ උපාදානිය නම් නිදානිය තණ්හාවයි. ඒක නිසා තමයි දෙවෙනුව නිදාන ඒ සමුදේ සත්‍ය හැටියට තණ්හාව දක්වන්නේ. ඊළඟට ආරෝග්‍ය නිරෝගී බව. අන්නේ නිදාණය වෙන රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම නොවේ. රෝග නිදාණයට ප්‍රතිකාර කිරීමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. ඉතින් රෝග නිදාණය ඒ තණ්හාව ක්ෂය කිරීම නිවන තණ්හක් ක්ෂයෝ කියලා හඳුන්වලා තියෙනවා. තෘෂ්ණාව ක්ෂය කළ තැනමයි නිවන. අමුතු දෙයක් නෙවෙයි තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් ලැබෙන අර ආරෝග්‍යය, අර නිවීම. රෝගය නිසා කුෂ්ඨ රෝගියෙකුට, උන රෝගියෙකුට ඒ රෝගය නිසා ඇතිවෙච්ච දැවිල්ල, තැවිල්ල, ඒ ඔක්කොම නිවුණු තත්ත්වය තමයි නිවන කියලා කියන්නේ. 아무තු ලෝකයක් නෙමෙයි. ඉතින් තණ්හක් හේව කියලාම යොදන්නේ ඒකයි. තෘෂ්ණාව ක්ෂය කළ තැන තෘෂ්ණාව ක්ෂය කිරීම නිසාම උපාදානිය ඉබේටම ගිලිහිලා යනවා. ආයි වෙන කවුරුවත් ඇවිල්ලා තල්ලු කරන්න ඕනේ නැහැ. තෘෂ්ණාව නැති වෙනවත් එකම උපාදානිය ක්ෂය වෙනවා. අන්න ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා චතුරාර්ය සත්‍යය පළමිනි වරට සෝවාන් මාර්ගයෙන් අවබෝධ කරගත්තු තැනැත්තා. ඒ නිසාම නිවනට වැටෙනවා. ඔය ආනන්තරික සමාධි කියලා කියනවා මාර්ග සමාධිය. ඒ මාර්ගය සම්පූර්ණ වෙනකොට පංචපාදානස්කන්ධය පිළිබඳ කලකිරීම බුදුරජාන් වහන්සේ දක්වා වදාළ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වැඩිවීමෙන් යම් අවස්ථාවක උපරිම මට්ටමට දියුණු කරගත්තනම් මාර්ගඵලයක් ලැබීමට තරම් ඒතනත්තාගේ තෘෂ්ණාවයට යනවත් එක්කම අන්න උපාදානෙ ගිලිහිලා ගිහිල්ලා ඒතනත්ත නිවනට වැටෙනවා. නිර්වාණ ධාතුව ස්පර්ශ කරනවා කියලා කියනවා. මොන වචනින් කිව්වත් එතන වෙන්නේ අන්න අර අතහැරීම තුල ඇති ශාන්ත සුවය. කමිදීම් සුවයක් නෙවෙයි ශාන්ත සුවය. එහෙම නැත්නම් වෙනත් විදියකින් කියනවනම් භව නිරෝධය, ලෝකෙන් නිදහස් වුණු තත්ත්වය. මිලමු මහත් පංචපාදානස්කන්ධයෙන් නිදහස් වුණු පුදුම විදියේ ඒ සැනසිල්ල ඒ අවස්ථාවේ එතනත්ත ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ප්‍රත්‍යක්ෂ කරගත්තාම ඒකම අවබෝධ වෙනවා. මා මෙතෙක් ගිය මාර්ගය තුලින් මේක ලැබුණේ. අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්‍යක් දෘෂ්ටියෙන් පටන්ගෙන සම්‍යක් සමාධියෙන් කෙලවරවන ඒගත්තු ක්‍රියා මාර්ගය තුලිනුයි මේක ලැබුණේ. ඔන්න චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂක වෙන විදිය. ඉතින් මේ කතන්තරියම තමයි ওই බොහෝ තැන්වල කෙටියෙන් දක්වලා තියෙන්නේ. සෝවාන් පුද්ගලයා හඳුන්වන තැන්වල ඒ ලොකු උගතෙක් නුණත් ඔය දැන් උගතුන් තරම් අවිජ්ජා පත්‍ය සංඛාර ආදී වශයෙන් හොඳට ලස්සනට කියන්න බැරි වුණා. අන්ත දුගී හිඟන්නේක් වුණා. ඒ ප්‍රත්‍යක්ෂ ලැබුව අවස්ථාවේදී පටිච්චසමුප්පාද ධර්මය ඒ ධර්ම න්‍යාය මූලික සිද්ධාන්තය ප්‍රත්‍යක්ෂ කරගන්න බව ධර්මයේ සඳහන් වෙනවා. ඒක නිසාමයි සෝවාන් පුද්ගලයා පිළිබඳව කෙටියෙන් හඳුන්වන හැඳින්වීම යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්ම. අන්න තේරුම් ගන්න සිද්ධාන්තය. යම් තාක් දෙයක් හටගන්නා ස්වභාවය ඇත්තේද ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයද ඇත්තේය. එතන යම් තාක් දෙයක් කියලා කිව්වේ මොකද්ද? අර පංච උපාදානස්කන්ධයමයි, අර ගොඩවල් පහමයි. රූප ගොඩ, වේදනා ගොඩ, සංඥා ගොඩ, සංස්කාර ගොඩ, විඥාන ගොඩ. එතකොට ඔන්න ඔය ගොඩවල් පහම මෙතෙක් හිතාගෙන හිටියා නම් මේක ඇතුලේ කවුරු හරි ඉන්නව පදිංචි වෙලා ආත්මයක්, මේක නිත්‍ය දෙයක්. ඒ වෙනුවට අර සෝවාන් පුද්ගලයා තේරුම් ගන්නවා මේවා මේ ගොඩවල්, මේක මෙතන රාශියක් තියෙන එක, ඒක ඝන දෙයක් නෙවෙයි, ඒක ඝන වස්තුවක් ආත්මයක් වගේ දෙයක් නෙවෙයි. යම් අවස්ථාවක මේක ඇතහැරෙනවා නම් ඒක ඇතහැරීම තුලින් යටත් පිළිසෙන් විඥාණය පවා මේ මොහොතේ අර කියාපු උපාදාන ගොඩම ඇතහැරෙනවා. ඒක තුලින් තේරුම් ගන්න විඥාණයත් ඇතුළු මේ පංච උපාදානස්කන්ධයම ඇතිවීම නැතිවීම ස්වභාවයට යටත්. ඒක වැදගත් අවබෝධයක්. ඇතිවීම නැතිවීම ස්වභාවයට යට. අන්න ඒකයි තැනත්තා පටිච්චසමුප්පාදය තේරුම් ගත්තා කියන්නේ. අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ ප්‍රඥාවෙන් හොඳට දැකලා තියෙනවා. සුප්පටිවිද්දෝ විනිවිද දැකලා තියෙනවා. ඒ විදිහටයි සෝවාන් පුද්ගලයා පිළිබඳව දක්වන්නේ. ඉතින් මේ කාරණය ඇත්ත වශයෙන් කොයිතරම් වැදගත්ද කියතොත් ඒ සෝවාන් පුද්ගලයා පිළිබඳව අපි මේ කාලේ වචනෙන් කියනවා නම් උපාදි 8ක් ධර්මයේ සඳහන් වෙනවා. මොනවද උපාදි 8? දිඨ ධම්මෝ, පත්ත ධම්මෝ, විදිත ධම්මෝ, පරියෝගාල ධම්මෝ, තින්න විචිකිච්ඡෝ, විගත කතං කතෝ, වේසාරජ්ජප්පත්තු, අපරප්පච්චයෝ සත්තු සාසනෙ කියලා ඔය 8ක් දක්වනවා. මේක එක උපාදි අපි ටිකක් තේරුම් ගන්න බලමු. දිඨ ධම්මෝ කියලා කියන්නේ ධර්මයේ දුටු කෙනෙක්. අන්න අර දහම්මැස පහළ වීම එතනින් කියන්නේ. සුවාන් පුද්දලයාට දහම්මැස පහළ වුණා කියලා කියනවා. ඒ තුලින් පටිච්චසමුප්පාද ධර්මයක්, ඒ වගේම අර නිරෝධය, නිවන දුටුවා. දිට්ඨ ධම්මෝ, පත්ත ධම්මෝ නිවනට පැමිණියා. විදිත ධම්මෝ ධර්මය තේරුම් ගත්තා. ඒක මේ කාලේ උපාදි විවරයණියෝ කියනනම් ධම්මවේදී කියන්න පුළුවන්. සුවාන් පුද්දලයාට ධම්මවේදී කියලා යොදන්න පුළුවන්. එහෙම කවුරුවත් යොදන බව පේන්නේ නැහැ. මේ කාලේ ශාස්ත්‍ර අනුවයි ඒ වේදිකම ලැබෙන්නේ. නමුත් ධම්ම වේදී කියන්න පුළුවන් විදිත ධම්මෝ. පරියෝගාල්හ ධම්මෝ. ධර්මයට බැසගත්තා. මතු පිටින් නෙවෙයි. එකට කිමිද ගත්තා. ඊළඟට තින්න විචිකිච්ඡෝ. දෙගිඩියා වලින් තොර වුණා. ඉස්සෙල්ලා දෙගිඩියාවක් තිබුණා. මම අතීතයේ හිටියාද නැද්ද ඒ මම කියලා ඒ ස්ථාවරයේ තුල පිහිටලා නොයෙකුත් විදිහේ තර්ක විතර්ක කළා. අන්‍ය ඔය තීර්ථකෙන් කියන සඳහන් වෙනවා. අතීතේ හිටියාද නැද්ද? දැන් එතකොට තේරෙනවා මේ අතීතේ තිබුණා නම් ඒත් මේ පංච උපාදානස්. අනාගතේ තියෙනවා නම් ඒකත් මේක. පංචස්කන්ධය ඇර මෙතන මමෙක් කියලා දෙයක් කෙනෙක් නැහැ. දෙගිඩියා නැහැ මෙතන. විගත කතං කතෝ. කතං කතං කියලා කියන්නේ කොහොමද කොහොමද කියලා. දැන් කුහුලක් නැහැ, කුතුහලයක් නැහැ. කොහොමද කොහොමද කියලා හාහා යන්නේ නැහැ සෝවාන් පුද්ගලයා. තේරුම් ගත්තා. කතන්තරේ තේරුම් ගත්ත එක නිසා කතං කතං කිය කිය යන්නේ නැහැ. ඊළඟට වේසාරජ්ජප්පත් ඔන්න බරපතල වචනයක් වෙනවා. විශාරද භාවයට පැමිණියා. විශාරද භාවයට පැමිණියා. අවසාන වශයෙන් දැක් වෙනවා අපරප්පච්චයෝ සත්තු සාසනේ. මේ ශාස්ත්‍ර සාසනය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ අපරප්පච්චයෝ කියන්නේ එක්තරා ගැඹුරු අදහසක් ඇති වචනයක්. වෙන කෙනෙකුගේ පිහිටක් නැතිව ඉතිරි හරිය කරගන්න පුළුවන්. පරප්‍රත්‍ය කියලා කියන්නේ වෙන කෙනෙකුගේ පිහිට ඇතිව. එතකොට සෝවාන් පුද්ගලයාට තව කෙනෙකුගේ පිහිට නැතුව වුණා. ඒකයි සීක කියලා කියන්නේ. සීක හික්මෙන්න. දැන් ඔන්න නියම විදියට මම විදුහලට ඇතුල් වුණා. මෙතෙක් හිටියේ අර පෙරපාසලේ. ඊළඟට Tamanට ඒ දැන් ඒකයි සෝවාන් පුද්ගලයා පිළිබඳව දක්වන උපමාව ගඟකට වැටුණු ලී කොටයක්. කෙලින්ම ගිහිල්ලා මුහුදට වැටෙනා වගේ. අර ධම්මැස පහළ වීම නිසා ඒක තවදුරටත් දියුණු කරොත් ප්‍රමාදයට නොවැටි ඒ ජීවිතයේදිම වුණත් එහෙම බැරි වුණොත් රටත් පිරිසෙන් භව හතක් තුල නිවනට පැමිණෙන්න පුළුවන්. විශේෂ ගුරු උපදේශ බුදුරජාන් වහන්සේගේ පිහිට ලැබුණොත් ඊටත් වැඩියෙන් ඉක්මනට පුළුවන්. එතකොට අපරප්පච්චය සතු සාසනෙ කියන්නේ ඒකයි. මොන්නේ තරම් වටිනා උපාදි මාලාවක්. දැන් එතකොට මේ උපාදි මාලාව මේ ධර්මයේ කොයි කොයි විදියටද ලැබිලා තියෙන්නේ? රජවරුන්ට, සිටුවරුන්ට, උගතුන්ට, ඒ කාලේ තක්සලා විශ්වවිද්‍යාලේ පාස් වෙලා ආපු කට්ටියටද? හොඳ කතන්තරයක් තියෙන මේ පින්නතුන් කලින් උත්හන්නත් ඇති. රජගහනුවර එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ වීදියක් ළඟ ධර්ම දේශනා කර කර ඉන්න අතරේ සුපබුද්ධ කියලා කුෂ්ඨ රෝගී අන්ත දුගී හිඟා කන මිනිසෙක් ඈතදී දැක්කලා මේ පිරිසක් ඉඳලා එකත් එකට මෙතන කෑම බෙදෙන තැනක් වෙන්නේ නැත කියලා කිට්ටු කරලා බැලුවා. නෑ නෑ ශ්‍රමණ ගෞතමින් ධර්ම දේශනා කමක් නෑ මට කෑම නැතුණාට කමක් නෑ බණ ටිකවත් අහන්න ඕන කියලා පිරිස් කෙලවර ඉඳගත්තා. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන අතරේම බැලුවා මේ පිරිසේ කවුද යම්රු ධර්මයක් තේරුම් ගන්න සුදුස්සා. පෙනුණා මේ දුගී සුපබුද්ධ කුෂ්ඨ රෝගියා. යාට මෙල්ල කළා ධර්මය දේශනා කළා. දේශනා ආයුරනකොට අන්න අර කියාපු යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ඒ වැටහීම මූල සිද්ධාන්තය ඒ සුපබුද්ධ කුෂ්ඨ රෝගියා ප්‍රත්‍යක්ෂ කරගෙන සෝවාන් ඵලයට පත් වුණා. ඒ සූත්‍ර දේශනාවේ අන්න අර කියාපු උපාදි 8ම අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාට දීලා තියෙන බුදුරජාණන් වහන්සේ. හිතා ගන්න පුළුවන් දෙයක්. අර කියාපු උපාදි 8ම අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා පිළිබඳව යොදලා තියෙනවා. ඔන්නෝ ඒ විදිහයි ධර්මයේ වටිනාකම. එතකොට එින් අපිට පේනවා ධර්මයේ අර බාහිර වශයෙන් දරා ගැනීම නොවේ, ඒක ප්‍රත්‍යක්ෂ කර ගැනීම නෙවේ ධර්ම දරයක් වෙන්නේ. ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ අර අසම සම උත්තරීතර ශල්‍ය වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ ළඟ හොඳට පාඩම ඉගෙනගත්තු අනිත් අය ආර්ය පුද්ගලයන් අන්න ඒ විභාග පාස් කරලා තමන්ට අද්දුටු බෙහෙතක් විදින වරද්දවා අරගෙන රෝගයක් නිවාරණය කරගන්න පුළුවන් අන්දමට අනිත් අයට පහදලා දෙන්න පුළුවන්. අපි ඇතැම් විට ඔය උපමාවක් වශයෙන් දක්වනවා පොතපතේ වෙන එකක් නුණත්. දැන් අවුරුද්දන්නවා මාර්ගඥාන හතරක් තියෙනවා, සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා. ඒ මාර්ගඥාන හතර තුලින් හතර ඵලයට පැමිණිලා නිවන් දකින්නේ. ඒක අපි උපමාවකට ගත්තොත්, ඒ වගේම කවුරුත් දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් තියෙනවා. ප්‍රවෛද්‍ය උපමාවක් අනුව ගත්තොත් පත අටේ කසාය වඩි හතරක් බීලා ලබන නිරෝගී සුවය වගේ මේ සංසාර රෝග නිවාරණය කරන්න පුළුවන් උපදේශය දෙන්න පුළුවන් අර විදිහට. එතකොට ගොඩ වැදකම නොවේ අර විදිහේ විශේෂඥ වෛද්‍ය ක්‍රමයට බුදුරජාණන් වහන්සේ නිතරම ප්‍රශංසා කළේ. රෝග ලක්ෂණවලට වැදකම් කරන ගොඩ වේදුන් කොතෙක් හිටියත් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන විශේෂඥ වශයෙන් කෙනෙකුට සංසාර රෝගය නිවාරණය කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තට බුදුරජාණන් වහන්සේ ධර්ම දරණාමය දුන්නේ. ඒ වගේම ධම්මපදයේම එන තවත් ගාථාවක් ප්‍රධාන, ඒ අපි ඔක්කොම දිගට කියන්නේ නැහැ වෙලාව මදි නිසා. කලිනුත් නොයෙකුත් අවස්ථාවල ඒකට අදාළව කියවිලා ඇති, කවුරුත් වගේ අහලත් ඇති. බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක උපහාසාත්මක උපමාවක් පාවා දෙනවා. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර නොගෙන නිකන් කටපාඩම් කරගෙන තබා ගැනීම හරියට අනුන්ගේ ගවයින් බලන ගොපල්ලෙක් වගේ කියලා. දැන් ඔය ඉස්සර ඉන්දියාවේ දැනටත් එහෙම වෙන්න ඇති, ගව හිමියන් ඉන්නවා, විශාල ගව පට්ටි තියෙනවා. ගව හිමියට බෑනේ ගවයින් බලන්න. කුලීකාරයෙක් එනවා උදේ ඇවිල්ලා ගවයින් ගැනලා ගවයින් ගණනක් එකගෙන ගිහිල්ලා අරගෙන ගිහිල්ලා දවසේ 30 තනකොළ කවලා හැන්දෑවට ගවයින් ගැනලා අඩු නැතුව ගෙනත් දෙන්න එපාය ගෙනල්ලා බාර දෙනවා. ඒ විදිහට මුළු දවසේ 30 ගවයින්ට තන කවලා ගෙනල්ලා බාර දුන්නට මොකද ඒ ගවයින් ගෙන් ලැබෙන පස්ගෝ රස භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. පස්ගෝ රස කියන්නේ මොකද්ද කියන එක මේ පින්නතුන් අහලා ඇතිනේ. කිරි දී කිරි වෙඬරු මෝරු ගිතෙල් ඔන්න ඔය කියන දේවල් ඒවා භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ උපමාවනේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. අනුන්ගේ ගවයින් බලන ගොපල්ලෙකු වගේ ධර්මය ප්‍රත්‍යක්ෂ කර නොගෙන ප්‍රතිපත්තියට නොනඟා ඒවා කටපාඩමින් පමණක් පවත්වාගෙන යාම. ඉතින් මේ කොතිකුත් උපමා තුලින් අපට පෙනෙනවා ධම්මැස පහළ වීමේ වටිනාකම. ඇස පහළ වුණු කෙනාටයි අනිත් අයටත් ඇස අරවන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණේ ධම්මැස පිළිබඳ කථාන්තරය ඉතාමත්ම ලස්සනට දැක්වෙනවා මාගන්ධිය කියන සූත්‍රයේ. ඒ වශයෙන් බුදුරජාන් වහන්සේ එතෙන්දී අර ජාත්‍යන්ධය කියලා කියන උත්පත්තියෙන්ම උපතින්ම ඇස් නැති පුද්ගලයෙකු උපමාවක් අරගෙන තමයි මාගන්ධිය කියන පරිබ්‍රාජකයාට ඒකලදී දීර්ඝ ධර්ම සාකච්ඡාවකදී ශ්‍රද්ධාව ඇති කළේ. මොකද මාගන්ධිය කියන පරිබ්‍රාජකයාගේ වැරදි මතයක් තිබුණා නිවන කියලා කියන්නේ මේ කායික නිරෝගී භවය කියලා. ආරෝග්‍ය පරමාලාභ නිබ්බාණං පරමං සුඛං කියා කියා යනවා. ඒක තුලින් එයා හිතාගත්තා මේ නිවන කියලා කියන්නේ මේ ආරෝග්‍යමේ කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා ඕක නෙවෙයි මේ ලෙඩ ගොඩක් තියෙන මේ ශරීරයේ ඒක නෙවෙයි නියම ආරෝග්‍ය. නියම ආරෝග්‍ය නම් අර අතීතයේ ඒ අතීත බුදුවරුන් වදාළ මෙන්න මේ සංසාර රෝග නිවාරණය නැති කරගන්න දුක් නිවාරණය නැති කරගන්න ආරෝග්‍ය නිවනයි කියන එක. ඒක තේරුම් කරන්න බුදුරජාණන් වහන්සේ ඔන්න උපමාවක් දෙනවා. මේ විදිහටයි මේ උපමාව දක්වලා තියෙන උපමා රාශියක් ඒ කතාවේ තියෙනවා. නමුත් අපි මේ අදාළ එක විතරක් කියනවා නම් ඔන්න මාගන්ධිය උපතින්ම අන්ධ වුණු කෙනෙක් ඉන්නවා. එයාට කළු සුදු පේන්නේ නැහැ. රතු නිල් කහ ආදී පාටවල් අඳුනන්නේ නැහැ. ඉරහඳ පෙනෙන්නේ නැහැ. ඒ මිනිහයාට ඔන්න ඇහෙනවා ඇස් ඇති කෙනෙක් කියනවා පිරිසුදු නිර්මල පැල්ලම් නැති වස්ත්‍රේ හරි ප්‍රසන්නයි, හරි පැහැදිලි, හරි ලස්සනයි කියලා අහනවා ඇහිලා. මේ මිනිහයා කල්පනා කරනවා දැන් මිති මයිස් නැති වුණත් දැන් මට පේන්නේ නැත, තනිත් ඇයට මම පේනෝනේ, මම මේ හොඳ සුදු වස්ත්‍රයක්වත් පෙරව ගන්න ඕනේ කියලා ඔන්න සොය සොයා යනවා. පිරිසුදු නිර්මල සුදු පාට වස්ත්‍රයක් සොයසියා මේ තැනත් ඇවිදිනවා. ඔහොම යනකොට කපටි මිනිස්සෙක් මේ තියෙන්නේ සුදු වස්ත්‍රයක් කියලා මේ මිනිහයට දෙනවා හොඳටම කීලීටි පැල්ලම් ගෙහිච්ච තෙල් පෙරවිච්ච රෙදි කෑල්ල. මේ මිනිහයා බොහොම ඉතින් මේ අන්ධයා සතුටින් ඕක පෙරෝගෙන ටික දවසක් ඉන්න අතරේ මේ අන්ධයාගේ ඥාතීන් මේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ ඔක්කොම විස්තරේ ඥාතීන් එකතු වෙලා ඥාතීන් හිත මිතුරන් වෛද්‍යවරයෙක් ගේන්නවනා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් විෂක් වෛද්‍යවරයෙක් දෙපැත්තින්ම සම්පූර්ණ. ඒ වෛද්‍යවරයා මේ උපතින්ම අන්ධ වූ රෝගියාට වමන විරේචන නාස්‍ය කිරීම් අඳුන් ගෑම් ආදී නොයෙකුත් විදිහේ මේත්‍යදී උපකාර කරගෙන ඇස් ලබා දෙනවා. ඔන්න ඉතින් මේ අන්ධයාට ඇස් ඇති වුණ හැටිය බලනවා මොකද්ද මේ පෙරෝගෙන ඉන්නේ. හපොයි මේ කිලිටි තෙල් ගෑවිච්ච ඉතාමත්ම පිළිකුල් කටයුතු වස්ත්‍රයක්. එතකොට මේ මිනිහට හොඳටම තරහ එනවා අර තමාව රැවටු කපටියා ගැන පේනවා නේද මෙච්චර කාලයක් මේ තැනත් තමාව රැවට්ටුවා නේද මේ සුදු වස්ත්‍රයක් කියලා දීලා මරන්න පවා හිතෙන. ඒ තරම් එපා වෙනවා. ඔන්න ඊළාට ඒ උපමාවනේ කිව්ව ඔන්න බුදුරජාණන් වහන්සේ උපමේයයකට කිච්චු කරන ධර්මකාරණ. එසේම මාගන්ධිය යම් අවස්ථාවක නුඹට ධර්මයේ දේශනා කළා නුඹට ධම්මැස පහළ වුණොත් නුඹට නොයි විදියේ පරිවර්තනයක් සිද්ධ වෙනවා නුඹේ ආකල්පයේ පිළිබඳව. එතෙන්දී අන්න ඊළාට උපමාවට අදාළ දේවල් අපි තේරුම් ගන්න බලමු. අර සුදු වස්ත්‍රය කියලා කිව්වේ මෙච්චර කාලයක් මේ අල්ලගෙන හිටිය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන මේ උපාදානස්කන්ධ පහයි. මේ පහ තමයි ආත්මයක් කියලා මෙච්චර කාලයක් අල්ලගෙන හිටියේ. එතකොට ඔන්න අර ධම්මස පහළුණ හැටියට පේනවා. මේක කොයිතරම් මහා කරදර පිළිකුල් සහිත දෙයක්ද? මේ මාව රැවට්ටුවා නේද මගේ හිත? එතන දක්වන්නේ මගේ හිතම මා රැවට්ටුවා. චිත්ත කියලා එතන දැනෙච්ච. මගේ සිතමයි මේ මෙච්චර කාලයක් මාව වැරදි අවබෝධයක් තුලින් මේ පංච උපාදානස්කන්ධය අල්ලගෙන එල්ලිලා ඉන්න අර කියාපු මේ පින්නතුන් අහලා තියෙනවා සක්කාය දිට්ඨි කියලා කියන්නේ. සත්කාය දෘෂ්ටි. මේක නිත්‍ය වශයෙන් තිබෙනවා කියලා හිතාගත්තේ. දැන් බුදුරජාන් වහන්සේගේ මේ විදර්ශනාව තුලින් මතුකල දුන විදර්ශනාව තුලින් පේනවා මෙතන ඒක ඝන සත්‍ය නිත්‍ය දෙයක් නොවේ. නිරන්තරයෙන් නැතිවීම නැතිවීම ප්‍රවාහයක්. නැතිවීම නැතිවීම ගොඩක් විතරයි මෙතන රූප බැලුවත්, වේදනා බැලුවත්, සංඥා බැලුවත්, සංකාර බැලුවත්, විඥාන බැලුවත්. අන්න ඒකයි මේකට උපාදාන ගොඩක් කියන්නේ. අල්ලා ගැනීම ගොඩක් විතරයි. අල්ලා ගන්න තැත්කිරීම ගොඩක් විතරයි. අහුවෙන දේකුත් නැහැ අන්තිමට. ඉතින් ඔන්න ඔය විදිහේ තත්වයක් නිසා එතකොට අර අන්න ධම්මැස පහළවීම පිළිබඳ දීපු උපමාව. ධම්මැස පහළවීම තුලින් අර උපාදානස්කන්ධයම දුකක් හැටියට තේරෙනවා. එතකොට ඒ නිසා තමයි ඊළඟට ඒක අර තණ්හාව නැති වුණු අවස්ථාවේ ඒ අවබෝධය එන්නේ. තණ්හාව බුදුරජාණන් වහන්සේ දීපු න්‍යාය අනුව අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණය තුලින් උපරිම මට්ටමින් විදර්ශනා ඥාන මතු කරගෙන ඇතිවීම නැතිවීම වශයෙන් දැකලා මේක විනාශ බිඳිල යන ආකාරය දැකලා යම් අවස්ථාවක සසර කලකිරීම දැඩිව මාවන අන්න ඒ අවස්ථාවේ මේක අතහැරිනවා. අතහැරිනවත් එක්කම නිවන ස්පර්ශය කරනවා, නිවනට වැටෙනවා. ඉතින් ඔන්නෝකයි ඒ ධම්මැස පිළිබඳ කථාන්තරයේ. මේ වගේම අපි කල්පනා කරලා බලන්න ඕනේ. දැන් අපි මතක් කළා චතුරාර්ය සත්‍ය තුලම පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරලා තියෙනවා කියලා. ඊට වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහයේදී මේ පිනතුන ඇතම් කෙනෙක් අහලා ඇති අංග 12ක් වශයෙන් දක්වන අවිජ්ජා පත්‍ය සංඛාර ආදී වශයෙන් ප්‍රත්‍ය කියන වචනයෙන් සම්බන්ධ අංග 12ක් සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාද ධර්ම හැටියට දක්වනවා. නමුත් ඒකම නෙවෙයි න්‍යාය. සිද්ධාන්තය ඒක නොවේ. ඒ අංග 12 දක්වන්න කලින් ඇතම් තැන්වල පෙන්눔 කරනවා සිද්ධාන්තය. ඒ සිද්ධාන්තයේ මහ පුදුම අන්දමින් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඉමාස්මින් සති ඉදං හෝති ඉමාස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමාස්මින් අසති ඉදං නොහෝති ඉමාස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඒක ඇහෙන කොටත් ටිකක් සමහර විට පුදුම හිතෙනවා. ඒක සිංහලට නැගුවොත් මෙහෙමයි ගන්න තියෙන්නේ. මෙය ඇතිකල්හි මෙය වෙයි. මෙහි හට ගැනීමෙන් මෙය හටගනි. මෙය නැතිකල්හි මෙය නොවේ. මෙහි නිරුද්ධ වීමෙන් මෙහි නැති වී යාමෙන් මෙයද නැති වේ. එතන මහා ගැටලුවක් වගේ බැලුවාම තර්කවලට අහුවෙන්නේ නැහැ. ඕකයි ධර්මයේ අතක්කාවචර කියලා කියන්නේ. තර්ක ශාස්ත්‍රයේ එකක් නම් එකක්. ඒක වෙනම එකක්, අරක වෙනින් එකක්. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ අන්‍යෝන්‍ය සම්බන්ධයක්. පත්‍ය කියන වචනේ මූලික අදහසත් ඒකයි. ප්‍රත්‍ය අන්‍යෝන්‍ය වශයෙන් මේ එකක්වත් තනිව නෑ. ඒක නිසා තමයි දැන් පටිච්ච සමුප්පාද කියන වචනේ මේ පින්නතුන් කොතිකුත් අහලා තියෙනවා. මේකට අපි කිට්ටු කරොත් සිංහල වචනයක් අපිට කියන්න වෙන්නේ නිසා හට ගැනීම. නොනිසා නෙවෙයි. නිසා හට ගැනීම. නිසා එක්ව හට ගැනීම වගේ. ඉතින් මේක හොඳට පැහැදිලි වෙන තැනක් තියෙනවා. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය පිළිබඳ දේශනා කරද්දී මෝලිය පග්ගුණ කියලා හාමුදුරුවෝ කෙනෙක් ප්‍රශ්න කීපයක් අහනවා. ඒ ප්‍රශ්න අපට මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරු පැත්තක් අල්ලගන්න උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ අර කියාපු අංග 12 එක එකක් ගැන විස්තර කරන කතාව අහන් ඉඳලා මෝලිය පග්ගුණ හාමුදුරුවෝ අහනවා, ස්වාමීනි කවුද ස්පර්ශ කරන්නේ? පස්ස කියන වචනේ තියෙනුනේ ස්පර්ශ කරන්නේ. කවුද ස්පර්ශ කරන්නේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ප්‍රශ්නයම වැරදි. ඒ ප්‍රශ්නයම වැරදි. ඔහොම නෙවෙයි ප්‍රශ්නේ අහන්න තියෙන්නේ. කුමක් ප්‍රත්‍ය කරගෙනද ස්පර්ශය? කවුද කින්ද බඳ කතාවක් නැහැ මෙතන. එහෙම ප්‍රශ්නය ඇහුවොත් කියන්න තියෙන්නේ සලායතන පච්චය පස්සෝ. සලායතන කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව කය මන කියන මේ ආයතන 6. මේ ආයතන 6 නිසායි ස්පර්ශය. ඊළඟට එතනින් නවත්තන්නේ සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව. අන්න එතනත් අමුත්තක් පේනවා. වේදනාව ගැන ඇහුවෙවත් නැහැ මෝලිය පගුණාමතුරු. නමුත් මෙතෙන්දී තුනක්ම ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ. සලායතන ප්‍රත්‍යයෙන් සලායතන නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. ඔන්න ඔතනින් දක්වන්නේ කොහොමද? අපි දැන් පොඩි උපමාවක් දෙමු. දැන් අපි හිතමු දන්වැලක්. දන්වැලක්ක එක පුරුකක් දෙපැත්තකින් අනිත් පුරුක් දෙකට සම්බන්ධ වෙලානේ තියෙන්නේ. දන්වැලක කෑල්ලක් කියලා හොඳට අඳුන ගන්න පුළුවන්. දන්වැලක එක පුරුකක් තියෙනවා. ඒ පුරුකේ එක පැත්තකින් තව පුරුකකට සම්බන්ධයි. තව පැත්තකින් තව පුරුකකට සම්බන්ධයි. ඔන්න ඔය න්‍යාය අනුව හිතා ගන්න. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අර මෝලිය පග්ගුණාමතුරු ඇහුවේ මේ ස්පර්ශය පිළිබඳව. කවුද ස්පර්ශ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මෙතන කියනවා ස්පර්ශයට ප්‍රත්‍ය වෙන, ස්පර්ශය ඇති වෙන, ඊට මුල් වෙන සලායතන කියලා කියන ආයතන 6 ගැනත් කියනවා. ඊළඟට ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාවත් ඇති වෙනවා කියලා කියනවා. ඔය ටිකක් මේ පින්නතුන් හිත යොදලා බලන්න. අර කියාපු වර්ධයන් වලේ උපමාවෙන් අනුව මෙයින් පෙන්නුම් කරන්නේ මොකක්ද? තනියම එකක්වත් නැහැ. එකකට එකක් අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒ විදිහටයි හටගන්නේ. ඉතින් මේක අර සාරිපුත්‍ර මහ රහතන් වහන්සේක අවස්ථාව ප්‍රකාශ කළා. බටකොටු මිටි දෙකක් එකකට එකක් හේතු කරලා උඩින් වදින විදිහට තියුවොත් එකක් අදිනකොට අනිත් එක වැටෙනවා. මේක අදිනකොට ඒක වැටෙනවා. ඔන්න ඔහොම ධර්මතාවක් මේ මුළු මහා ශ්‍රිෂ්‍යය තුල තියෙන බව බුදුරජාණන් වහන්සේ පමණයි මතු කළා දුන්නේ. එතෙක් තර්කයට යට වෙලා වචන වලට රැඳිලා ලෝකයා නොයෙකුත් විදිහේ දාර්ශනිකයන් නොයෙකුත් දෘෂ්ටි තනා ගත්තා. ඒකාන්ත වශයෙන් හැම දෙයක්ම තියෙනවා. ඒකාන්ත වශයෙන් කිසිවක් නැහැ. ওই විදිහට ඒ හැම එකක් වෙනුවට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා අන්න පටිච්ච සමුප්පාද නිසා හැට ගැනීම. එතකොට සලායතනයේ නිසා ස්පර්ශය, ස්පර්ශය නිසා වේදනාව අනිත් පැත්තට. ඔන්න ඊළඟට දෙවෙනි ප්‍රශ්නයේ මෝලිය පගුණාමතුරුවන් ස්වාමිනි කවුද මේ වේදනාවක් විඳින්නේ? කවුද විඳින්නේ? කවුද මේ වේදනාව විඳින්නේ? කෙනෙක් ඉන්නවද කියන එකයි අහන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා ප්‍රශ්නේ වැරදි. මං කියන්නේ නෑ විඳින කෙනෙක් ඉන්නවා කියලා. එතෙන්දි තන්න දක්වනවා නියම උත්තරේ. පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව තියෙනවා. වේදනාව ප්‍රත්‍ය කරගෙන තණ්හාව තියෙනවා. තණ්හාව ගැන ඇහුවෙත් නෑ. ඒකත් කිව්වා. අන්න අර දැන් හිතා ගන්න අර දන්වැලි උපමාව. ඒක නොකිය බැරි නිසා ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. එතන ප්‍රත්‍ය සම්බන්ධතාවක් තියෙනවා. එතකොට ඇහුවේ වේදනාව ගැනයි. වේදනාව එක පැත්තකින් හිතා ගන්න වම් පැත්තෙන් ඒක සම්බන්ධ වෙලා තියෙනවා කියලා. අර ස්පර්ශයට දකුණු පැත්තෙන් තණ්හාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඔය ප්‍රත්‍ය සම්බන්ධතාව මතු කරන්නයි එතකොට කියලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඊළඟට අහනවා තවත් ඒ විදිහෙන් ප්‍රශ්නයක්. කවුද ස්වාමීනි අල්ලාගෙන ඉන්නේ උපාදාන? අන්න උපාදාන කියන වචනේ ඇත්ත වශයෙන් අල්ලා ගැනීම කියන එකයි තියෙන්නේ. අපි මේ අල්ලාගත්තු කෙනෙක් ගැනයි කතාවේ අපි බොහෝ විට. නමුත් මෙතන අල්ලා ගැනීමක් පමණයි තියෙන්නේ. ඒ අල්ලා ගැනීම තණ්හාව නිසායි තියෙන්නේ. අල්ලා ගන්න කෙනෙක් ඉන්නව නම් තණ්හාව දෙනකොට ඒ අයිට තව කරන්න දෙයක් තියෙනෝනේ. මෙතන 아무ත දෙයක් නැහැ. අල්ලා ගැනීමට හේතු වෙන තණ්හාව නැති වෙනවත් එක්කම අතහැරෙනවා. අන්න එතනයි එතන මතු කරන්න තියෙන හේතුප්‍රත්‍ය මේ ප්‍රතිචම්පාදයේ වටිනාම කොටස ඒකයි. ඉතින් මේක මතු කරන්නයි මෙතනදිත් කවුද අල්ලාගෙන ඉන්නේ කියලා අහුවාම ප්‍රශ්නය වැරදි. කුමක් ප්‍රත්‍ය කරගෙනද අල්ලා ගැනීම තියෙන්නේ? උපාදානය තියෙන්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනදයි කියලා ඉස්සර බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය හරි ගස්සනවා. හොඳයි ඒක නම් ප්‍රශ්නය මෙන්න උත්තරේ. තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ. ප්‍රශ්නාව නිසා උපාදානය, උපාදානය නිසා භවය. අන්න ඇහුවේ නැති භවය කියන එක උත් මෙතෙන්ට එකතු කරා. ඒකත් තේරුම් ගන්න අර විදියට. එතකොට තෘෂ්ණාව නිසා උපාදානය තියෙනවා, උපාදානයට සම්බන්ධයි අනිත් පැත්තෙන් භවය. තණ්හාව ඇති තැන උපාදානයක් තියෙනවා, උපාදානය ඇති තැන භවයක් තියෙනවා. ඔන්න ඔය විදියට තේරුම් ගන්න. ඉතින් මේ ටික ඇති ඔය ආශ්‍රයෙන් හිතා ගන්න. එතකොට පටිච්චසමුප්පාදේ අර යුගල යුගල වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ. ඒකමයි අර න්‍යාය තුල තියෙන්නේ. අර ඉමස්මින් සති ඉදං හෝති කියනකොට දැන් අපි සාමාන්‍යයෙන් ওই විදියට සංසන්දනයකදී කරන්නේ කොහොමද? මේ ඇති කල්ලි එය වෙයි. මෙහි හට ගැනීමෙන් එය හට ගනී. මේ නැති කල්ලි එය නොවේයි. මෙහි නිරුද්ධ වීමෙන් මෙහි නැති වීමෙන් එය නැති වෙයි. ওই විදියට සාමාන්‍ය ලෝකයා තර්ක විතර්ක ලෝකයේ කෙරෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පුදුම විදියට මෙතන දක්වනවා. දෙකම මේය මෙය. අන්න ඔය මේය කිව්වේ ඔන්න ඔය කියාපු මේ දන්වැලේ කතන්තරය අනුව හිතාගන්න. ඉතින් ඒක අපි වීජ ගණිත වගේ දක්වපු එක අපි අර්ථවත් කරනවා නම් ඒ ධර්මයේම දැක්වෙනවා. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාරයෝ වෙත්. අවිද්‍යාවේ හට ගැනීමෙන් සංස්කාරයෝ හට ගනිත්. අවිද්‍යාව නැති කල්ලි සංස්කාරයෝ නොවෙත්. අවිද්‍යාවේ නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙත්. ඔය විදිහට ඒ අංග 12 ඕනම දෙකක් අල්ලලා ඔය විදිහට ඔය කියාපු ධර්ම න්‍යාය ඉස්මතු කරගන්න පුළුවන්. එතකොට පටිච්චසමුප්පාද ධර්මතාවයක ඒ ධර්මතාවේ නිදර්ශන කියන එක වෙන එක. අපි සාමාන්‍යයෙන් ඔය ලේසියට කටපාඩම් කරගන්නේ මේ නිදර්ශන සමූහය. නමුත් නිදර්ශන වල යට තියෙන ඒකට හේතු වෙන මූල સિદ્ધාන්තය තේරුම් ගැනීමයි වැදගත්. අරකනම් කටපාඩම් කරගෙන ඕන හැටි අර දවයින් ගණන් කරන්න වගේ දැන් ඒවට පරිගණක යන්ත්‍රයක් තියෙනවා. ගණන් කිරීම නම් බොහොම පහසුයි. නමුත් මේකේ ඇතුළත දර්ශනය ඇතුළතින් තේරුම් ගැනීමේදී අන්න સિદ્ધාන්තය නම් කෙනෙක් තේරුම් ගත්තා නම් එතෙන්දි තමයි පටිච්චසමුපාදය අවබෝධ වෙන්නේ, ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒක ඇත්ත වශයෙන්ම අර විදිහට අද්දුටුව එකක් වෙන්නේ. දැන් අපි චතුරාර්ය සත්‍ය ගැන කිව්වා වගේ බුදුරජාන් වහන්සේ දීපු විදර්ශනා උපදේශ අනුව පංච උපාදානස්කන්ධය පිළිබඳව උපරිම තත්වයට නිබ්බිදා කියලා කියන සසර ගල කිරීම ඇති වුණු අවස්ථාවේ අර උපාදානිය ගිලිහෙනවා. හිතෙන් ගිලිහෙනවා. අන්න ඒ මොහොතේ තණ්හාව ක්ෂය වීම තුලින් අර ඉබේටම අතහැරීම වෙනවා. අතහැරීම තුලින් තමයි නිවන කියලා කියන අපි මේ නිවීම කියලා කියන. ලෝකයේ තියෙන සංසාර පැවැත්ම කියන්නේ දැවීමක් නම් ඒ නිවීම. ඒකට අමුතු ලෝකයක් නෙවෙයි මෙලොවම. ditu dæmiyehima මෙලොවම හැමතිනම හැමතැනම දක්වලා තියෙනවා. ඒකටම තමයි භව නිරෝධය කියලා කියන්නේ. පැවැත්ම කියලා කියන්නේ අල්ලා ගැනීම නම් හැම පැවැත්මක්ම තියෙන්නේ අල්ලා ගැනීමක් තුලයි. මුදල් තියෙන කෙනා මුදලාලි. රියක් තියෙන කෙනා රියදුරා. ඔය හැම එකක් අල්ලා ගැනීම තුලයි තියෙන්නේ. ඉතින් අතහැරි තැන අන්න අර මුදලාලි කිව්වට ඒ නිරුක්තිය සමහර විට නියම වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි කිව්වේ මේ සාමාන්‍ය ලෝකීය අවබෝධය අනුව ඒ විදිහට අල්ලගෙන තියෙන එක අනුවයි අපි මේ යමකට හිමිකම එන්නේ. ඒක නිසා අර අල්ලා ගැනීම නැති වුණ තැන එතනම නිවීම තියෙන එකයි ඒ බවයි බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන්නේ. ඉතින් ඔන්නේ පටිච්චසමුප්පාද පිළිබඳව මේ කාරණය ඇත්ත වශයෙන්ම මේ පින්නතුන්ට ප්‍රමාණවත් වෙන්නේ. අනර කියාපු ධර්මයේ පිළිබඳව දැන් කොතිකුත්තේ ධර්මයේ කූඩයක් අතින් යවන්න වගේ දීර්ඝ කාලයක් යාම තුලින් වෙන්නේ මොකක්ද? ධර්මයේ වචනේ මතු පිට අර්ථයක් තිබෙනවා. ධර්මයේ ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන සාත්තං සව්‍යංජනං අර්ථ ව්‍යංජන කියන දෙකම රැකෙන්න ඕන. වැරදියට කටපාඩම් කරගත්තු වචනය නිසා අර්ථයත් විකෘත වෙනවා. වැරදියට අර්ථ දීම නිසා වචනයත් විකෘත වෙනවා. මේ පින්තුන් හිතා ගන්න පුළුවන් නේද? සාත්තං සව්‍යංජනං කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නම් ධර්මය ආරක්ෂා කරන්නයි කියලා කියන්නේ. ධර්මයේ අර්ථපක්ෂයත් ව්‍යංජන පක්ෂය කියලා කියන්නේ අකුරු පැත්ත. එතකොට කුරුත් ඒ විදිහට වෙනස් කරන්නේ නැතුව තියා ගන්න ඕන. ඒකේ අර්ථයත් හරියට දරා ගන්නවා. අපි හිතමු යම් කෙනෙක් ධර්මයෙන් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. වචනේ අර්ථය මොකද්ද දන්නේ නැහැ. කවුදෝ කියනවා ඇහුණා. ඒ ඇහෙන එක අනුව ඔන්න ලියා ගන්නවා. අපි හිතමු භාෂාව පිළිබඳ අවබෝධය පමණක් නෙවෙයි තවත් හේතුන් නිසා වචනේ වරද්දට හිතාගෙන ඔන්න ඒක සටහන් කරනවා. ඉතින් ධර්මයේ එතනම මුළු ගැන්වෙනවා. මොකද ඒ කියන දේ මොකද්ද කියලා තමන්ට තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ අර්ථපක්ෂයත් වැදගත්, ව්‍යංජනපක්ෂයත් වැදගත්. ධර්මයේ දරා සිටීමේදී එතතර අපි කිව්වේ අර ධර්මයේ දරා සිටීම කියන එක ඒ අතීතයේ තියෙනවායි භාණක પરම්පරාව කියලා. කොයිතරම් පුදුම විදියට අපිට හිතා ගන්නත් බෑ මේ කාලේ. එකවරක් ඇහුවාම කටපාඩම් හිටින විදිය ඒක අශෘත. මේ කාලේ සමහර විට ඔය කියන පරිගණක යන්ත්‍රත් පරාද වෙන අන්දමේ මහා පුදුම ශක්තියින් නැති අය හිටිය අතීතයේ ඒ බෞද්ධයින් අතර පමණක් නෙවෙයි ඒ වෛදික ඒ ත්‍රිවේදය කියලා කියන මහා විශාල ඒවා හිටන් කටපාඩම් කරගෙන අවුරුදු 16ක තරුණයින් පවා ඔක්කොම කටපාඩමින් දරා ගන්න පුළුවන් ශක්තිය තිබුණා. නමුත් ඒ කටපාඩම් පැත්තේ එහෙම තිබුණත් පරම්පරා ගන්නක් මේක කටින් කට යනකොට ගුරුවරයා ගෝලයාට කියා දීම තුලදී ගෝලයා තේරුම් ගන්නේ නැත්නම් මේකෙන් මොකද්ද කියන්නේ කියලා. මහා ප්‍රාණ අල්ප ප්‍රාණ ඔක්කොම අවුල් කරගෙන තවත් නොයෙකුත් විදිය දේවල් ලෝකට එකතු කරගෙන ක්‍රමක්‍රමයෙන් ධර්මය විකෘත වෙනවා. මේක එළියට ගන්න බැරි තරමට විකෘත වෙනවා. ඉතින් අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙන්න මේ ධර්මය දකින්න ඕන. දකින්න උත්සාහවත් වෙන්න ඕන. ඒක තුලින් ওই ධර්මය ආරක්ෂා වෙන්නේ. අර ධර්මය ආරක්ෂාමින් පමණක් නෙවෙයි, එතනත නියම ධර්මධරයෙක් වෙන්නේ. එහෙම නැත්නම් අර කිව්ව වගේ පරිගණකයක් අතින් දරාගත්තු කෙනා ධම්මදරි ওই ටික ආරක්ෂා වෙන්න නම් එතකොට අර කොයිතරම් සන්න ගැටපද ටීකා තිබුණත් ධර්මයක ඇතුළත දකින්න ඕන. මින් ප්‍රකාශ වෙන්නේ මොකද්ද කියලා ධර්ම න්‍යාය තේරුම් ගන්න ඕන. ඒ ටිකයි අර සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා වැඩි උගත් කමක් නැතත් ඒ මට්ටමින් තේරුම් ගත්තේ. ඒ වගේම අතීතයේ ඔය සඳහන් වෙනවා ඔය ඇතැම් මේ ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා එම ගැන උන්වහන්සේලා විශේෂයෙන්ම අරහත්ත්වය ලබා ගැනීමේදී සතර පටිසම්භිදා සහිතව රහත් බව ලැබුවා කියලා. පටිසම්භිදා කියන එක මහා ගැඹුරු වචනයක් වගේ පේන්නේ. එතන කියන්නේ තන්න අර ධර්මයේ පිළිබඳ හතර පැත්තකින් ගැඹුරු අවබෝධයක්. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියලා කියනවා. මේ ධර්මයෙන් කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් ඒ ප්‍රකාශ වෙන මතු පිට තියෙන ටික ඉස්සෙල්ලා. අර දැන් දුක ගැන කිව්වොත් දැන් චතුරාර්ය සත්‍ය ගත්තොත් අප ඉදිරියේ තියෙන ප්‍රශ්නය දුකයි. දුක කියන ප්‍රශ්නය සංසාර දුකයි. එතකොට මේකේ තියෙන නිදාන හේතුව ඒක තමයි ධම්ම. අර්ථ ධම්ම තණ්හාව. අපි නිදසුණක් වශයෙන් කිව්වොත් යම් කිසි ඉදිරි පිට තියෙන කාරණිය තමයි ප්‍රශ්නය. ප්‍රශ්නයට යට තියෙන ඒකනි හේතුව නිදාණය ඒක තමයි ධම්ම කියලා කියන්නේ. ඊට නිරුක්ති කියලා කියන්නේ අන්න ඒක තේරුම් කරලා දෙන්න ඕන උපකාර කරන වචන ඒවා ඉදිරිපත් කරන දැන් යම් කිසි සමහර වචන තියෙනවා ඒවා අත වශයෙන් නිරුක්ති වශයෙන් බුදුරජාණන් වහන්සේ පවා සමහර විට වචන වලට අමුතු නිරුක්ති පවා දක්වලා තියෙනවා. බමුණන් එක්ක සාකච්ඡා කරන අවස්ථාවල නුඹලා කියන්නේ මේ අර්ථයෙන් මම කියන්නේ මේ අර්ථයෙන් කියලා සමහර විට ධර්මානුකූල නිරුක්ති පවා දෙනවා. ඒ නිරුක්ති පිළිබඳ විශේෂ ශක්තියක් ඇති කර ගන්නවා. එයා දැන් ධර්මදේශක ඉන්නේ මේ විදිහට ඒ නිරුක්ති දීමට දක්ෂයි. ඒවා අසංසාරී දීර්ඝ කාලයක් කළ පුරුද්ද. නමුත් ඒවා මතු වෙන්නේ හරියට පිරිසුදු වෙන්නේ මාර්ගඵල අවස්ථාවේදී. නිරුක්ති ඊළඟට පටිභාන කියන එක සාමාන්‍යයෙන් තෝරන්නේ ඥානයන් පිළිබඳ ඥානය කියලා. නමුත් ගැඹුරින් හිතා ගන්න තියෙන පටිභාන කියලා කියන්නේ වැටහීම් ශක්තිය. ප්‍රඥාව තුලින් වෙන, ප්‍රත්‍යක්ෂ අවබෝධය තුලින් වෙන වැටහීම් ශක්තිය. බුදුරජාණන් වහන්සේ දෙන උපමා වලට කිට්ටු කරන්න බෑ කාටවත්. මහ පුදුමයි ඒ උපමා. ඒ අංග උපමාවක උපමේයක අංගෝපාංග පුදුම විදිහට ගැලපිලා යනවා. දැන් මේ අර කියාපු අන්ධයාගේ උපමා වුණත් හිතා ගන්න පුළුවන්. ධර්ම කාරණාත් එක්ක ගලපලා කියනකොට මහ පුදුම හිතෙනවා. ඔන්න ඔය ටික යට තියෙන විශේෂම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විදිහට මහා කොට්ටිතාදී ඒ ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේලා පිළිබඳ විශේෂෙන් දැක් වෙනවා. අන්න අර කියාපු සතර පටිසම්භිදාවනුත් සම්පූර්ණයි. අනිත් ඇයට ධර්මය වටහා ගැනීමට උපකාර වෙනවා. නම් කිසි කාරණයක් ඉදිරිපත් වුණාම ඒක පිළිබඳ සම්පූර්ණ අවබෝධය පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒකට යට තියෙන හේතුව දන්නවා. ඒක විසඳීමට ඉදිරිපත් කරන ඒ පාවිච්චි කරන වචන ඊට කරන උපමා උපමේ ඒ ඔක්කොම හරියට වැටහෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ධර්මය ආරක්ෂා වීමට ඔන්න ඔය කියන කාරණා අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම දැන් අපි කල්පනා කරන්න ඕන අර යෝ ධම්මං නප්පමජ්ජති මේ ප්‍රතිපදාව. ඇත්ත වශයෙන් දැන් ධර්මය කියලා කියනකොට ශාසනය ගැන හඳුන්වනකොට තුන් ආකාරයකින් ශාසනය නම් කරනවා. පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේද ශාසනය කියලා. පරියත්ති කියලා කියන්නේ පර්‍යාප්තිය කියලා කියන්නේ ඉගෙනීම. පටිපත්ති කියලා කියන්නේ ඒ ඉගෙනගත්තු දේ ප්‍රතිපත්තියට නැගීම. පටිවේද කියලා කියන්නේ ප්‍රතිපත්තිය අවසානයේ වශයෙන් ප්‍රතිපත්තිය තුලින් විනිවිද දැකීම. ධර්මයේ විනිවිද දැකීම කියන්නේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම. එතකොට පරියත්තිය පටිපත්තිය සඳහායි, පටිපත්තිය පටිවේද සඳහායි. ඔය තුන අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේම ප්‍රකාශ කළේ බොහෝ කොට ඉගෙනගෙන කොහෙත්ම ප්‍රතිපත්තියට නැගා ඉන්නවට වඩා හොඳයි ටිකක් ඉගෙනගෙන ඒ ඉගෙනගත්තු ටික හරි ප්‍රතිපත්තියට නැගීම. ඒකටයි බුදුරජාණන් වහන්සේ තැන දුන්නේ. ඒකයි අපි කිව්වේ දැනුමට වඩා දැකුමට තැන දුන්නා කියලා. නමුත් මේවා වෙන් කරගත්තොත් පරියත්තිය විතරක් අපි පටිපත්තිය තව කෙනෙක් පටිවේදයට ඒත් යනවටත් බයයි. මේ සංසාරේ කවුරුවත් නැති වුණොත් නිවන් දැකලා ඔය දෙන නොයිකුත් තර්කත් මේ කාලේ කියනවා. මේ ජනගහණිය නැති වුණේ නෝනේ මේ ඔක්කේ කෙනා නිවන් දැක්කට පස්සේ. ඔය විදිය ප්‍රශ්නත් අපෙන් පවා ඇතම් කෙනෙක් අහනවා. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ පර්යාප්තිය හරියට ආරක්ෂා වීමට නම් ඒක ප්‍රතිපත්තියට නම් ගන්න ඕන. සමහර කාරණා ප්‍රතිපත්තියට නැගීමේදී නැත්නම් දැන් සමහර විට වචන පිළිබඳව වාක්‍යයක් හෝ වචනයක් හෝ එහි ප්‍රායෝගිකත්වය තේරුම් ගන්න ඕන. ඒ ප්‍රායෝගික නොවේ නම් ඒ ප්‍රායෝගික වීමට නම් මේ ප්‍රතිපත්තිය යෙදෙන්න ඕන. බුද්ධ වචනේ අත්‍ය වශයෙන් ප්‍රතිපත්තිය සඳහායි. ධර්මය කියලා කියන්නේ ප්‍රතිපත්තියට අභියෝගයක්. ඒතකොට ප්‍රතිපත්තිය පුරනකොට ඒක හරියට පිරුවොත් අන්න ප්‍රතිඵලය ප්‍රතිවේදයයි. ප්‍රතිවේද කියලා කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න විනිවිද දකිනවා. ඒතකොට පරියත්ති පටිපත්ති පටිවේද මේ ත්‍රිවිධ ශාසනයම අත්‍ය වශයෙන් තුනක් හැටියට ගන්න නෑ. මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. එක කාඩුවක් අනිත් ඒවටත් බලපාන. ඉතින් කොහොම හරි අපි කල්පනා කරගන්න ඕනේ දැන් මේ අර ප්‍රීති වාක්‍ය අර හාමුදුරුවන්ගේ ප්‍රීති වාක්‍යයට දේවියන් ප්‍රශංසා කළේ මොකද? ධර්මයේ ආරක්ෂාව වෙන උපකාර වෙන හොඳ පාඩමක් එතන අර ත්‍රිපිටක ධාරී තෙරුන් වහන්සේලා දෙනම දීර්ඝ දේශනාවක් පැවැත්වුවා. ආසන දෙකේ බණ ඊට වැඩි අර එක ගාථාවේ බණට දෙවියන් සාදුකාර දුන්නා. අර හාමුදුරුවෝ බොහොම වේසමාන්සි වෙලා කළ බණට වැඩිය දෙවියන් සාදුකාර දුන්නා. බුදුරජාණන් වහන්සේත් ඒක අනුමත කළා. අපි මේ යමක් ඉගෙන ගන්න ඕන. එතකොට අපි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකද්ද? නිකන් අකුරු ගොඩක් වචන ගොඩක් නෙවෙයි. එහෙමනම් අර කිව්වාගේ පරිගණක ගත කළා. මේවා පොතපතේ රන්පත්වල ලියලා තැන්පත් කළා කිව්වොත් ශාසනය ආරක්ෂා වෙනවා. නමුත් කවුද මේවා කියවලා තේරුම් ගන්නේ? සමහර විට තව පරම්පරා කීපයක් යනකොට දැනටම පවා දැන් ওই කරණීය සූත්‍රය කියන සමහර සූත්‍ර සමහර පුදුමාන්දමට විකෘත කරලා තෝරනවා. ඒ භාෂාව පිළිබඳ අවබෝධය අඩුකම නිසා පමණක් නෙවෙයි තවත් හේතුන් නිසා විකෘත කරනවා. ඒ විකෘත කිරීමට පෙළඹෙන්නේ මොකද? අන්න මේක පිළිබඳ අර අත්‍යන්ත අන්තර්ඥානය කියලා මේ කාලේ කියන්නේ. අතුලත අවබෝධය අඩු ඒ පැත්තට ඉදොනන්නෙත් නැහැ. පුර ශාසනය ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ. ඒ අතින් බලනවා නම් මේ පරිගණක යුගයේ මේ විදිහට මුද්‍රණ පහසුකම් ඇති යුගයේ ශාසනය ගැන බය වෙන කිසිම දෙයක් නැහැ. ඕනතරම් පොත් ගහගහ මේවා අපට පුස්තකාල හදාදා තැන්පත් කරන්න පුළුවන්. නමුත් කවුද මේවා තේරුම් ගන්න ඉන්නේ? කවුද මේන් වැඩ ගන්න? අන්න ඒකයි ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ මේ යුගයට අපිට ලොකු වටිනා ආදර්ශයක් මේ දේශනාව තුළ තියෙනවා. මේ දේශනාවට හේතුණු කාරණය තුළ. එතකොට ඒ ධර්මය කියන්නේ වචන ගොඩක් අකුරු ගොඩක් නෙවෙයි. ඉතාමත්ම ගැඹීර බුදුරජාණන් වහන්සේ පවා මේ ධර්මය කොයිතරම් ගැඹුරුද කියතොත් ඒක හැඳින්නුවේ බුද්ධත්වයෙන් පස්සේ. අපි අහලා තියෙනවා අර බ්‍රහ්මරා ඒ කතාන්තර සමහර විට විශ්වාස නොකරනවා වෙන්න ඇති. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මය අච්චර මේ පෙරම් පුරලා බුදු වෙලා ධර්මය දේශනා කරන්න මන්දෝත්සාහී වුණයි. මේවා තේරුම් ගන්නේ කවුද? කොහොමද තේරුම් ගන්නේ? එතකොට අර බ්‍රහ්මායාචනයෙන් පස්සේ මේක දේශනා කරන්න අදිෂ්ඨාන කරගත්තේ කියලා ඒකට කැමැත්ත දුන්නේ කියලා. එතෙන්දි කියවෙනවා මේ ධර්මය පිළිබඳව අතක්කාවචරෝ දුද්දසෝ දුරනුබෝධෝ. මේක බොහොම තේරුම් ගැනීම පහසු නෑ. ඊටාම ගැඹුරු ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ. ගැඹුරු දැකීම පහසු නෑ. තේරුම් ගැනීම පහසු නෑ. අතක්කාවචරෝ තර්කය ඉක්මවල යනවා. නමුත් ඒ විදිහට අමාරු හැටියට දක්වපු ඒවා මේ කාලේ ඕනවට වැඩිය පහසු කරගෙන මේ කාලේ නම් උපාදි වශයෙන් බලනවා නම් මේවා ඔක්කොම පාස්. මේ ධර්ම ඕනෑම අංශයක් පාස් කරගන්න පුළුවන් විපාකවලි. පාස් වෙවි යනවා. නමුත් ඒකම ශාසනයත් පාස් වෙලා යන්න පුළුවන්. මොකද අන්න අර කියාපු අර ඇතුළත දැකීම නැ. ඒකම විකෘත වීමත් ඉතාම ශීඝ්‍රයෙන් යනවා. ධර්ම දේශනාව කියලා කියන්නේ සමහර විට ධර්මය නෙවෙයි අන්තිමට බලනකොට. ආයි මිත්‍යා දෘෂ්ටිය අවශ්‍ය නැහැ. ධර්මය අර කියන්නේ දන්නේම නැතුව සමහර විට හිතාමතා. ප්‍රතිපත්තියට නගන්නේ නැත්නම් එයින් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් සාමාන්‍ය ඥාන සම්භාරි කොටසක් පමණයි. එතකොට ඒ තමන්ගේ උපාදී ආදියට උපකාර වෙන ආකාරයට ඕන විදිහට විකෘත කරලා ඉදිරිපත් කරලා ඒ ටික ලබා ගන්න පුළුවන්. නමුත් අර කියාපු ධර්මයේ අර අර්ථය පුදුම අන්දමට විකෘත වෙනවා. ඔන්න ඒ විදිය භයානක තත්වයක් තිබෙනවා. මේ වයින් තේරුම්ගෙන මේ පින්වතුන් දැන් මේ අද දවසේ කළා වගේ පටන් ගත යුතු තැනින් පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ ශීල දැන් මේ වටිනා ආයේ ශීල ප්‍රතිපදාවේ පිහිටලා අද දවසේ මේ ප්‍රතිපදාවට එතන ඉඳලා තමන්ට ඉඩ තමන්ට ලැබෙන උපදෙස් අනුව තමන් කරන භාවනාව අද දවසේ ඒ යම් කිසි ප්‍රමාණයකින් දැන් සීල සමාධි ප්‍රඥා කියලා කියනකොට සීලයෙන් පටන්ගෙන කය වචන හික්මවාගෙන සමාධි වශයෙන් යම් යම් භාවනා කර්මස්ථාන තුලින් සිත එකඟ කරගත්තා. ඉදිරියට ඉතින් ඒ වගේම මේ ධර්ම දේශනාවේ යම් දෙයක් කියුම් නම් තමන්ට විපස්සනා වශයෙන් උපකාර වෙන ඒත් උපකාර කරගෙන අන්න අර බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ වන්දමට සීල සමාධි ප්‍රඥා කියලා කියන ත්‍රිවිධ ශාසනයම ආරක්ෂා කර ගැනීම තම තමන්ටම අයිති අර කියාපු අර තමන්ව ප්‍රත්‍යක්ෂ කර ගැනීම තුළින් ධර්මදරයක් වෙන්නේ. ඒ අදහස මුල් කරගෙන අද මේ මෙති තමන් රැක්ක සීලයෙන් කළ භාවනාවෙන් ඇසු බණින් තමන් අර නිවනට උපකාර වෙන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන යම් අවස්ථාවක ඉන්ද්‍රිය වශයෙන් බල වශයෙන් මාර්ගඵල අවස්ථාවේදී මතුවෙන මේ ධර්මයන් ඒවා උපදවා ගැනීමට මේ ධර්ම දේශනාවත් උපකාර වුණා කියලා හිතන. එතකොට මෙතෙක් මේ ධර්ම ශ්‍රවණයෙන් ලබාගත් වූ කුසල ශක්තිය තුලින් කල්යාණ මිත්‍රාශ්‍රයත් පිහිට කරගෙන තම තමන්ගේ ප්‍රතිපත්තීන් හරියාකාර සම්පූර්ණ කරගෙන ඉක්මනින්ම අර අපි කවුරුත් බලාපොරොත්තු වෙන මේ භයානක පංච උපාදානස්කන්ධ කියන්නේ අල්ලා ගැනීම තාත්‍ය හැරලා මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රතිපදින් ලබා ගැනීම මේ ධර්ම ශ්‍රවණානි සංසත් ඒකාන්තෙන් උපනිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරන එසේම අවිචේසිත අකනිටා දක්වා යම් තාක් මේ දේවතාවුන් ඇතුළු හැම කෙනෙක් මේ විදිය ධර්ම දේශනාවක අනුමෝදන් වෙන කෙනෙක්නම් ඒ හැම කෙනෙක්ම මේ අනුමෝදන් වීම තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියක් ඉක්මනින් බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ආත්මනාගරේ මේ ගාථා කියන්නේ එත්තාවතා චම් සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පatti සික්ඛ්‍යා දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා දිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තාදීනි දුක්ඛා භයප්පත්තාදීනි භය පත්තාදීනි සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා චින්දුක්ඛා භයප්පත්තා දිනිභය පත්තා චින්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ පත්තා චින්දුක්ඛා භයප්පත්තා දිනිභය සෝකප්පත්තා චින්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි සතං සමාගමෝ හෝතු යාවං බානපත්තිය මා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පුචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිච්ඡති.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.